SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දැන් එහෙමනම් වෙලාව හරි අපිට ලෝකයේ තත්විත්ති පිළිබඳව කතා බහ කරන්න. හැම සතියේම සිකුරාදා මේ ගෙවි යන සතියේ ලෝකයේ දේශපාලනික වශයෙන්, ඒ වගේම ආර්ථික, සමාජීය වශයෙන්, රාජතාන්ත්‍රික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අපි කෙටියෙන් සමාලෝචනය කියදෙනවා. ඉතින් ඒ සඳහා තමයි දැන් අවස්ථාව ලබා ගන්නේ. අපි අද කතා බහ ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාව දෙසට අවධානය යොමු කරමින්. ලෝක ආර්ථික බලවතුන් 7 දෙනාගේ සමුළුව G7 සමුළුව පිළිබඳව ඔබ අසා ඇති. G7 සමුළුව ඊයේ ආරම්භ වුණා ජපානයේ ටෝකියෝ නුවර. ශ්‍රී ලංකාවත් එහි ආරාධිතයෙකු වශයෙන් සහභාගී වෙනවා. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වෙනකොට ජපානයට ගිහිල්ලා සිටින්නේ. අපි ශ්‍රී ලංකාව වගේ රටක් මෙවැනි වූ සමුළුවකට ආරාධනා කිරීම සම්බන්ධව අවධානය යොමු කරමින් කතාව පටන් ගනිමු. ඒ වගේම G7 සමුළුවේ මෙවර පරමාර්ථ පිළිබඳවත් කතා බහ කරමු. සුපුරුදු ලෙසින් AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිග මහතා සූදානමින් සිටින්නේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
හොඳයි, G7 සමුළුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ආරාධනා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වුණේ මොකක් වෙන්න ඇතිද?
දිලෘක්ෂි, මේක ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ලැබිච්ච ආරාධනයක්. G7 සමුළුවකට සහභාගී වෙන්නට සාමාන්‍යයෙන් මේ ලෝක බලවතුන් ජපානය, ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඒකම ඉතාලිය සහ කැනඩාව මේ විදිහටම වාර්ෂිකව ඔවුන්ගේ සමුළුවක් තියෙන අවස්ථාවලදී අනෙකුත් රටවල් වල නායකින්ටත් ඔවුන් ආරාධනා කරන සිරිතක් තියෙනවා. මෙවර ඒ අවස්ථාව ලැබිලා තියෙන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මෙහිදී මේ G7 සමුළුව උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවේ දැනට කෙරෙන ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන යම් කිසි විදිහකට ජාත්‍යන්තර අවධානයක් ලබාගෙන, විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය ආරම්භදල, ඒ වගේම ලෝක බැංකුව කියන ඒ ආයතනවල දැනට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන ණය මුදල්වල ඒවා ඉක්මනට ලබා ගැනීමේ කටයුත්තකුත් සිදුවෙන බව අපිට දැනගන්නට තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පහුගිය දවසේ ඇතිවෙච්ච ගංවතුරත්, ඒ වගේම න්‍යායාම වලින් ඇතිවෙච්ච ආපදාවත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමේ කටයුත්තටත් මේක රූපලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මුදල් අමාත්‍යවරයාත් ජනාධිපතිවරයා සමග මේ සංචාරයට සහභාගී වුණා. එතකොට මුදල් අමාත්‍ය රවි කරුණායක ප්‍රකාශ කළා මේ සංචාරයේදී ඔහු බලාපොරොත්තු වෙනවයි කියලා ශ්‍රී ලංකාවට මේ ගංවතුර ආධාර සම්බන්ධයෙන් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය $2 billion විතර මුදලින් යටත් සිරිසෙන් 75% විතර ප්‍රමාණයක් විදේශ ආධාර හැටියට ලබා ගැනීමට ඒකත් මේ G7 සමුළුවේදී යම් කිසි විදිහකට අවධානයක් යොමු වෙනවා.
අමල්, ඉතාමත්ම කෙටියෙන් මම දැනගන්නට කැමති ශ්‍රී ලංකාව වගේ රටකට මෙවැනි වූ සමුළුවකට ආරාධනා කිරීමේ පරමාර්ථය වෙලා තියෙන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධයෙන්.
මේදී ඇත්තටම G7 නායකයන් විශ්වාස කරනවා කියලා අපිට වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව දැන් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී අලුත් මගකට යොමු වෙලා දශක ගානක යුද්ධෙන් පස්සේ නැවතත් ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව සමීප වීමත් සමග ඒ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ ඇත්තටම ප්‍රසාදය ප්‍රකාශ කිරීමක් තමයි මෙවැනි ආරාධනාවකින් කියවෙන්නේ.
හොඳයි, එතකොට මෙවර G7 සමුළුවේ මූලික කරගත්ත කරුණු කාරණා මොනවද අවධානය පිණිස?
අතරම ලෝකාර්ථිකය ඉතාමත්ම බරපතල අවදානම් තත්ත්වයකට මුහුණ දීම පිළිබඳව දැඩි සාකච්ඡාවක් ඇති වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා දිලෘක්ෂි. මොකද අපි බැලුවොත් ජපානය, ඒ වගේම අනෙකුත් ඉතාලිය වගේ රටවල් මේ වෙනකොට ආර්ථික වශයෙන් අමාරු තත්ත්වයකට මුහුණ පාලා තිනවා. ඒකම ප්‍රංශය, බ්‍රිතාන්‍යයත් ඇතරම ඊතරම් හොඳ ආර්ථික තත්ත්වයකින් නෙවෙයි පසු වෙන්නේ. ඉතින් මේ ලෝක ආර්ථිකයේ නංවාලීම පිළිබඳ කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ලෝක බලවතුන්ගේ ආර්ථික තත්ත්වය මත තමයි අනෙකුත් රටවල ආර්ථික සෞඛ්‍යයත් රඳා පවතින. ඉතින් ඒ නිසා මේක ඇත්තටම ලෝකයටම ඍජුවම බලපාන දෙයක් බවට පත් වෙලා තියෙනවා අද ලෝකයේ මුහුණ පාලා තියෙන මේ ආර්ථික අවපාතය නිසා. ඊට අමතරව බ්‍රිතාන්‍ය යුරෝපා හවුඩෙන් නික්මෙන්න ඕනද නැද්දයි කියලා කියන කාරණාව තීන්දුව කරන ඒ ජනමත විචාරණය ගැනත් අවධානය යොමු වෙනවා. ඊට අමතරව අද යුරෝපයේ ප්‍රබල තර්ජනයක් වෙලා තියෙන ඉස්ලාමීය ත්‍රස්තවාදය පිළිබඳවත් සාකච්ඡාවක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ වෙනකොට යුරෝපයේ මුහුණ පාලා තියෙන සරණාගතයන්ගේ ගැටලුව පිළිබඳවත් සාකච්ඡාවක්, එහෙම නැත්නම් යම්කිසි එකඟතාවයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අද ලෝකයේ ප්‍රබලම නැගී එන ආර්ථිකයක් වෙන චීනයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උත් සමාලෝචනයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ සම්මුලෙදී. මොකද චීනයේ ආර්ථිකය අද මුළු ලෝකයේ අනෙක් හැම රටකටම ඉතාමත්ම ඍජුව බලපාන නිසා චීනය සමග ගනුදෙනු කිරීම කොයි ආකාරයෙන්ද කරන්න ඕනේ කියන කාරණාව, ඒ එක්කම චීනය ආශ්‍රිතව අනෙකුත් ප්‍රශ්න දකුණු චීන මුහුදේ සවුත් චයිනා සී එකේ දැනට ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය, හුඟක් රටවල් ඒ ප්‍රදේශයේ තියෙන දූපත්වලට අයිතිය ඉල්ලලා සිටිනවා. ඉතින් එවැනි අස්ථාවරතාවයක් පිළිබඳ ඒක කොහොමද ලෝකයේ අනෙකුත් අයට බලපාන්නේ කියන කාරණාවත් මේ G7 සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
අපි එමනම් ලෝකයේ අර්බුදකාරී කලාප සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ලෝකයෙන් ලැබෙන ප්‍රවෘත්ති කෙරෙහි අවධානය යොමු කරමු. ඒ අතරනුත් මේ ගෙවි ගිය සතියේදී තලිබාන් සංවිධානය සම්බන්ධව විශාල අවධානයක් ලෝකයේ පුරාම ඇති වුණා. මොකද තලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ ඇතැම් කොටස්වල බොහොම සක්‍රීය ක්‍රියාකාරී වෙමින් පවතින සංවිධානයක්. ඒ අනුව ඇමරිකාව ඩ්‍රෝන් ප්‍රහාර මගින් තලිබාන් සංවිධානයේ විශාල වශයෙන් මේ ත්‍රස්ත ක්‍රියා සඳහා මැදිහත් වන පුද්ගලයින් විනාශ කිරීම සිදු කරනු ලබනවා ගුවනින් එල්ල කරන ප්‍රහාර හරහා. එතකොට දැන් අපිට අලුතෙන්ම වාර්තාවන්නේ තලිබාන් සංවිධානයේ වත්මන් නායකයාව විදිහට කටයුතු කරපු මුල්ලා ඔමාර්ව ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරා දමන්නට ඇමරිකානු හමුදා සමත් වුණා කියලා. ඒ අනුව මේ ඊයේ පෙරේද වෙනකොට වාර්තා වුණා අලුත් නායකයෙකුත් පත් කරගෙන කියලා. දැන් අමල් මම දැනගන්නට කැමති මේ සිදුවීම හා සම්බන්ධව ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තාන ඇෆ්ගනිස්තාන දේශ සීමාව ආසන්නයේදී සිදුවන මේ තලිබාන් ක්‍රියාකාරීත්ව මේ වෙනකොට කොයිතරම් මට්ටමක පසුබෑමකට ලක් කරලා තියෙනවද? මේ සිදුවීම හරහා ඇමරිකාව කොයි ආකාරයේ සනාථ කිරීමක්ද දක්වන්නේ මේ තලිබාන් කටයුතු මර්ධනය කිරීමේ උන්ගේ වැඩපිළිවෙල පිළිබඳව?
දෙලුක්ෂි, මේ ප්‍රශ්නයේදී පාකිස්තානයයි ඇමරිකාවයි අතර දිගින් දිගටම රාජතාන්ත්‍රික මට්ටමින් ඝර්ෂණයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව ඔවුන්ගේ ඩ්‍රෝන් යාන පාවිච්චි කරලා ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයත් අතර දේශ සීමා ප්‍රදේශයේ, අපි කියන මේ ට්‍රයිබල් ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර සෑහෙන ප්‍රමාණයක් එල්ල කරලා තියෙනවා. මේකේ ඉතාමත්ම සාර්ථක ප්‍රහාරයක් හැටියට ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා. පසුගිය සතියේ ඔවුන්ට හැකි වුණයි කියලා තලිබාන් සංවිධානයේ එවකට හිටපු ප්‍රධානියා වෙන මුල්ලා මන්සූර් ඝාතනය කරන්නට. අපි දන්නවා මුල්ලා මන්සූර් පත්තුනේ මීට කලින් හිටපු මුල්ලා ඕමාර් ඝාතනයට ලක්වීමෙන් පසුවයි. මුල්ලා ඕමාර් ඇත්තටම ඝාතනයට ලක් වෙලා තිබුණේ මීට අවුරුදු කීපයකට කලින්. නමුත් ඔහු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව තලිබාන් සංවිධානයේ එක රහසක් හැටියට දීර්ඝ කාලයක් පවත්වාගෙන ගිහිල්ලා පසුව තමයි මුල්ලා මන්සූර් මේ තන්ත්‍රයට පත් කරගත්තේ. නමුත් දැන් මුල්ලා මන්සූරුත් මේ විදියට ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමත් එක්කලා තලිබන් සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා මුල්ලා මන්සූර්ගේ ඉල්ලීම අනුව තවත් නායකයෙක් තලිබන් සංවිධානය පත් කරගෙන තියෙනවා ඔවුන්ගේ සංවිධානය ඉදිරියට ගෙන යන්නට. ඔහු අකුන්සඩා කියන දෙවන පෙළේ තලිබන් නායකයෙක් තමයි මේ අලුත් තන්ත්‍රයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම තලිබන් සංවිධානයේ ලොකු පසුබෑමක් හැටියටත් හඳුන්වලා දීලා තියෙනවා. නමුත් ඇමරිකාවයි පාකිස්තානය අතර නම් මේ ඩ්‍රෝන් ප්‍රහාර සම්බන්ධයෙන් විරසකයක් තවත් තියුණු වෙච්ච බවක් තමයි අපිට වාර්තා වෙන්නේ.
ඔව්, අපි දුටුවා මේ පාකිස්තාන අගමැතිවරයා නවාස් ෂරීෆ් චෝදනා කළා සිටි ඇමරිකාවට කෙලින්ම තමන්ගේ ගුවන් සීමාව ඇමරිකාව උල්ලංඝනය කරා කියලා මේ සිදුවීමත් එක්කම. මම ඊළඟට යන්නට කැමති ඇමරිකානු ජනාධිපතිවරණය කෙරෙහි. ඇමරිකානු ජනාධිපතිවරණයේ විවිධ ස්වරූප පිළිබඳව අපි කතා බහ කළා. ඔබ දන්නවා දැන් මේ වෙනකොට ඩෙමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල ජනප්‍රිය අපේක්ෂකීන් බවට පත්වෙමින් සිටින්නේ කවුද කියලා. ඩෙමොක්‍රටික් පක්ෂයෙන් හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන් මූලික ස්ථානයට පැමිණලා තියෙනවා ඔබ දන්නවා. දැන් අමල්, මේ පසුගිය සතිය වෙද්දී හිලරි ක්ලින්ටන්ගේ මේ විද්‍යුත් තැපෑල ඊමේල් සම්බන්ධව විශාල ආන්දෝලනයක් ඇති වෙලා තිබුණා. මා කැමති මේ විද්‍යුත් තැපෑලත් එක්ක ඇතිවුණු මේ ආන්දෝලනේ මේකට දේශපාලනික වටපිටාවක් තියෙන්නේ. මේ ආන්දෝලනය සහ මේ ආන්දෝලනය ඇති කරලීමට බලපාපු හේතු පිළිබඳවත් කතා බහ කරන්න.
දිලුක්ෂි, ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය හැටියට කටයුතු කරන කාලේ ඇය ඊමේල් පාවිච්චි කළයි කියලා කියනෝ තමන්ගේ නිල ඊමේල් එකට අමතරව පෞද්ගලික විද්‍යුත් තැපෑලක් පාවිච්චි කරගෙන තමන්ගේ රාජකාරී කටයුතු කළා කියන චෝදනාව තමයි ඇයට එල්ලවලා තියෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී කියන්න අවශ්‍ය වෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීනුත් තමන්ට ලබා දීලා තියෙන නිල විද්‍යුත් තැපෑලට අමතරව පෞද්ගලික විද්‍යුත් තැපෑල තුලිනුත් ගනුදෙනු කිරීමේ පුරුද්දක්, එහෙම නැත්නම් ප්‍රවණතාවයක් තිබිච්ච බව වාර්තාද. මේක හරියට අපි අපේ කන්තෝරුවෙන් ලබා දෙන විද්‍යුත් තැපෑලට අමතරව යාහූ, එහෙම නැත්නම් ජීමේල් වගේ විද්‍යුත් තැපෑලක් ඇති කරගෙන ඒකත් සමහර විට අපේ රාජකාරී කටයුතු වලට පාවිච්චි කරනවා වගේ වැඩපිළිවෙලක්. නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි වලට අනුව ඒක අය නොකළ යුතු කාරණාවක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. අය රාජ්‍ය ලේකම්වරිය හැටියට කටයුතු කරන කාලේදී අය තමන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපෑලට අමතරව දීර්ඝ වශයෙන් පෞද්ගලික විද්‍යුත් තැපෑල මගින් රාජකාරී කටයුතු කළා කියන චෝදනාවට එල්වලා තියෙනවා. ඒක ඇත්තටම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි වලට පටහැනිව කරපු දෙයක් බවට අලුත්ම වාර්තාවකින් දැන් එළි දක්වලා තියෙනවා. නමුත් ඒ එක්කම ඇගේ නිදහසට කරුණ හැටියට දක්වන ඇගේ සහායකෙන් කියලා තියෙන්නේ පෞද්ගලික විද්‍යුත් තැපෑල වලින් කරපු මේ සියලුම කටයුතු සම්බන්ධයෙන් ඒ සියලුම දත්ත ඇය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා. මේකේ රහසක් නැtei කියලා. නමුත් ඇය ඒ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇති කරලා තිබිච්ච ක්‍රමවේදයට පටහැනිව කටයුතු කරපු නිසා මේ වාර්තාව ඇයට විරුද්ධව ලබා දීලා තියෙනවා. ඒ ලබා දුන්නු ඒ වාර්තාව ඇත්තටම ඇයට ඇදිරිව රිපබ්ලිකන් පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබන ඩොනල්ඩ් ට්‍රම්ප් මේක ඇත්තටම දේශපාලන අතකොළුවක් බවට පාවිච්චි කරගෙන අද දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාව හැටියට පත් වෙලා තියෙනවා. ක්ලින්ටන් රාජ්‍ය ලේකම්වරිය හැටියට ඉන්න කාලේ ඇය කොයි විදියටද ඒ විද්‍යුත් තැපෑල පාවිච්චි කරේ කියන කාරණාව ඒකම තමයි ඇයට විරුද්ධව අද ජනාධිපතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් හැටියට පත් වෙලා තියෙනවා.
අපි ඊළඟට යමු අනතුරටපත් වුණු ඊජිප්තු ගුවන්යානයේ මේ වෙනකොට මොකද තත්ත්වය කියලා දැනගන්න. අපි පසුගිය සතියේදී වාර්තා කළා ඊජිප්තු යා ගුවන්යානයේ අනතුරට ලක්වීමෙන් කී දෙනෙක් මිය ගියාද, මොන වගේ ජාතිකයින්ද සිටියේ, මේ සියලුම කරුණු කාරණා අපි ඔබට හෙළිදරව් කළා. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා මේ ඊජිප්තු යා යානයේ කළු පෙට්ටිය හොයා ගැනීමේ විශාල මෙහෙයුමක නිරත වෙලා සිටිනවා කියලා අදාළ බලධාරීන් මේ ගුවන්යාන අනතුරට හේතුව තවමත් හෙළි වෙලා නැති හින්දා මාකමැතියමල් ඊජිප්තු යා සම්බන්ධව මේ වෙනකොට වාර්තාවන තොරතුරු පිළිබඳවත් ඊළඟට කතා බහ කරන්න.
දිනක්ෂි මේ ගුවන් යානයේ කියලා සැක කරන සුන්බුන් කිහිපයක් මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඒ අතර ශරීර කොටස් යයි සැක කරන්න පුළුවන් ප්‍රමාණයකුත් ඔවුන් සොයාගෙන තියෙනවා. ඒ අනුව මේ ගුවන් යානයේ ගමන් ගත්ත ඒ මගින් 60 දෙනාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල මේ වෙනකොට ලබාගෙන තියෙනවා. මොකද මේ මදදරන මූදෙන් සොයාගත්ත ඒ ශරීර කොටස් හඳුනා ගැනීම සඳහා, ඒ කාගේද කියන කාරණාව හඳුනා ගැනීම සඳහා මේ වෙනකොට ඒ යානයේ ගමන් කරපු පුද්ගලයන්ගේ ඥාතීන්ගේ DNA සාම්පල මේ වෙනකොට විශ්ලේෂණය කරමින් තියෙනවා. නමුත් යානය සම්බන්ධයෙන්, යානයේ කළු පෙට්ටිය සොයා ගැනීම කාරණාව සම්බන්ධයෙන් මධ්‍යදරන මුහුදේ ඒ දේශගුණික තත්ත්වය හොඳ අතර තිබිච්ච නැති නිසා ඒක සොයා ගැනීමේ කටයුත්ත ප්‍රමාද වෙලා තිබුණා. නමුත් බලධාරීන් බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපයේදී මේ මධ්‍යදරනයේ මුහුදේ ඒ රළු ස්වභාවය යම්කිසි විදියකට අඩු වුණොත් ඔවුනට හැකි වෙයි කියලා සබ්මැරින් මුහුද පතුලට යවලා ඒ තුලින් සොයා ගන්න ගුවන් යානයේ සුන්බුන් කොතනද වැඩිපුර තියෙන්නේ කියලා. තවත් ප්‍රශ්නයක් මතුවලා තියෙන දෙලුක්ෂ මේ කළු පෙට්ටිය කියන එක මුහුදට පතිත වීමත් සමග වතුරත් සමග ගැටීමත් එක්කලා ඒකෙන් යම් කිසි විදියකට සිග්නල් එකක්, එහෙම නැත්නම් බීකන් එකක් ඒකෙන් ලබා දෙනවා. මාසයක් විතර කාලයක් යනතුරු මේක තියෙන්නේ කොතනද කියන එක සොයා ගැනීම පහසුවීම සඳහා. නමුත් ඒක මුහුදු මට්ටමේ ඉඳලා අඩි 2000කට වඩා පල්ලෙහා ප්‍රදේශයකට ගියා නම් කළු පෙට්ටියෙන් ලබා ගන්න සංඥාව ඒතරම් ප්‍රබල නැහැයි කියන මතයක් දැන් ඇවිල්ලා තියෙන එක සොයා ගැනීම දුෂ්කර වන්නට පුළුවන් කියලා. මොකද මේ ගුවන් යානය කඩා වැටුණයි කියලා සැක කරන ප්‍රදේශයේ ඇතරම මීටර 3000කට වඩා ගැඹුරු මුහුදු තියෙන ප්‍රදේශයක් කියලා මේ වෙනකොට ඔවුන් ගණනය කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ යානයේ ප්‍රධාන කොටස් කොහෙද තියෙන්නේ කියන කාරණාව පිළිබඳ තවමත් හරි නිශ්චිත තොරතුරක් නැහැ. මේක එක්තරා විදිහකට බයක් තියෙනවා. අර MH370 වගේ දීර්ඝ කාලයක් යයිද කියලා මේ ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට.
හොඳයි අමල්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මෙවරත් ලෝකේ පුරාම අලුත් අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව අපිට තොරතුරු ගෙනාවාට. අපි ලබන සතියේ එහෙමනම් සිකුරාදා හමු වෙමු. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් දිරුක්ෂි.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමඟ sbs.com.au/sinhalese.